ගරු සුසන්ද දොඩාවත්ත මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි සභාපතිතුමියනි. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට කාලය ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. අධිකරණ ඇමතිතුමාගේ මුල් කතාවෙත් එතුමා පැහැදිලි කරා මේ මෙවර ජාතික ජනබලවේගයේ අයවැය හරහා ශ්‍රී ලංකාව තුළ ස්වාධීන අපක්ෂපාතී ජනතා විශ්වාසය දිනු අධිකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා පියවර රාශියක් ගෙන තිබෙනවා. කාර්යක්ෂම අධිකරණයක් සහ අධිකරණ ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට අධිකරණය හා එහා බැඳිච්ච අනිකුත් ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ වෙලා තිබෙනවා. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් රුපියල් මිලියන 7200ක මුදලක්, ඒ වගේම අවසන් නොවු ව්‍යාපෘති සහ අලුත් ව්‍යාපෘති 30ක් සඳහා මුදල් මේ අයවැය හරහා වෙන් වෙලා තිබෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, ආණ්ඩු පක්ෂයේ කතිකයන් කිහිප දෙනෙක්ම කතා කරද්දී කිව්වා අපේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න රැඳවියන් සම්බන්ධයෙන්. අපේ රිමාන්ඩ් බන්ධනාගාරයේ 20,000කට අධික රිමාන්ඩ් රැඳවියන් ප්‍රමාණයක් ඉන්නවා. මේක මේ රටේ ආර්ථිකයට සමාජීය සහ දේශපාලන වශයෙන් විශාල අහිතකර බලපෑමක් කරන තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ අවස්ථාවේදී මේ ගරු සභාවේ අවධානයට ලක් කළ යුතුයි කියලා. පසුගිය රජයේ මගින් විෂ වර්ග අබින් හා අන්තරායකර ඖෂධ පනතේ ග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද නඩුවක මහාධිකරණයේ සතුව තිබූ අපදීමේ බලය අභියාචනාධිකරණයේ දක්වා අප ලබා ගත යුතු බවට වෙනසක් සිද්ධ වුණා. මේ හරහා මේ රටේ කොතනකදී හෝ අත්අඩංගුවට පත් වෙන තැනැත්තෙක් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් නම් අත්අඩංගුවට පත් වුණේ කොළඹ අභියාචනාධිකරණයේ දක්වා අප ලබා ගැනීමට පැමිණෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේක ඇතුලේ මේ රටේ සමාජයට ආර්ථික මේ වශයෙන් බලපෑමක් තිබෙනවා. ඒ වගේම අපි උදාහරණයක් විදිහට ගත්තොත් යාපනයේ පදිංචි තැනැත්තෙකුට කොළඹ එන්න සිද්ධ වෙනවා, භාෂාමය ප්‍රශ්න මතුවෙනවා. ඒ වගේම මේ බන්ධනාගාර තුල තිබෙන තදබදය සඳහාත් මේක විශාල වශයෙන් බලපාලා තිබෙනවා. මොකද අපේ බන්ධනාගාරවල ඉන්න රිමාන්ඩ් රැඳවියන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වෙච්ච අය. ඒ වගේම ගරු සභාපතිතුමියනි, ජාතික ජනබලවේගය මේ අයවැය මගින් විශේෂයෙන් මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් රැගෙන ඇවිල්ලා මේ වන විටත් එය කෙටුම්පත් කරලා රජයේ මුද්‍රණාලයට යවලා තිබෙනවා. ඔන්ලයින් හරහා සාක්ෂි විමසීමේ හැකියාව පෙර තිබුණේ තෝරාගත් නඩු සහ තෝරාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් විතරයි. නමුත් ඕනෑම පුද්ගලයෙකුට ඔන්ලයින් මාර්ගයෙන් සාක්ෂි ලබා දීමේ හැකියාව අලුත් සංශෝධනය හරහා ලැබෙනවා. ඒ හරහා විශේෂයෙන්ම මේ අවදානම් සහගත රැඳවියන්ට මේ මෑත කාලයේ සිද්ධ වෙච්ච තත්වයන් වගේම විදේශගත පුද්ගලයන්ට, ඒ වගේම මේ හරහා නැවත අධිකරණයේ කාර්යක්ෂමතාවය ඉහළ ලංවා ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ වගේම කියන්න ඕන අපි මේ වන විට යෝජනා රැගෙන විත් තිබෙනවා මහේස්ත්‍රාත් අධිකරණවල පවතින අත්‍යවශ්‍ය නොවන නඩු භාණ්ඩ බැහැර කිරීම සහ විනාශ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අපි ගනිමින් තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, අධිකරණයක් අධිකරණ පද්ධතියක් භෞතික සම්පත් ලැබිච්ච පමණින් මානව සම්පත් තිබිච්ච පමණින් කාර්යක්ෂම හෝ ස්වාධීන ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ. මම කැමති මේ වෙලාවේ මේ සභාවේ අවධානය යොමු කරන්න පසුගිය පාලන සමයන් ඇතුළෙදී විශේෂයෙන්ම හිජාස් ඉස්බුල්ලා නඩුව, ඒ වගේම සත්තික සත්කුමාර නඩුව, නතාෂා ඉදිරි සූරිය වැනි නඩු, මේ නඩුවලදී ICCPR පනත අවභාවිතා කරලා පුද්ගලයන් අත්අඩංගුවට ගත්ත අවස්ථා අපි දැක්කා. එතකොට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා, ඒ අවස්ථාවලදී අධිකරණ ස්වාධීන ලෙස කටයුතු කළාද කියලා. ඒ නිසා යහපත් අපක්ෂපාති මහජනතා විශ්වාසය දිනාගත් අධිකරණ පද්ධතියක් ඇති වෙන්න නම් අධිකරණ නිලධාරීන් පවා තමන්ගේ පෞද්ගලික දේශපාලනික ආගමික හෝ වෙනත් නැමියාවන් සම්බන්ධයෙන් පක්ෂපාතී ලෙස ක්‍රියා නොකරමින් අධිකරණමේ මනසකින් තමන් ඉස්සරහට එන නඩු දිහා බැලිය යුතු වෙන. මම ඇයි මේ කාරණාව කියන්නේ? මෙවර ජාතික ජනබලවේගයේ අයවැය හරහා විශේෂයෙන්ම ලංකාවේ විනිශ්චයකාරවරුන් සඳහා වන වැඩසටහන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා. මම හිතනවා අපේ රටට යහපත් අධිකරණ පද්ධතියක් ඇති කර ගැනීම සඳහා පුළුල් දැක්මක් සහිත එවැගේම අධිකරණමය මනසකින් මම නැවතත් කියනවා තමන් ඉස්සරහට එන නඩු දිහා බලන විනිශ්චයකාරවරු අවශ්‍ය වෙනවා කියලා. ඒ වගේම ගරු සභාපතිතුමියනි, අපේ රටේ නීති පද්ධතිය ඇතුළේ විශේෂයෙන් අවධානයට ලක් නොවෙච්ච කොටසක් තමයි අපේ රටේ විශාල නීති ශේෂ්ත්‍රයට සම්බන්ධ පර්යේෂකයන් ඉන්නවා. ඔවුන් විසින් එක් එක් නිශ්චිත ශේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් පර්යේෂණ කරලා ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකා එළි දක්වලා තිබෙනවා. හැබැයි ඒවා පර්යේෂණ පත්‍රිකාවලට පමණක් සීමා වෙලා තිබෙනවා. ඒවා මේ රටේ නීතියේ ප්‍රගමණය සඳහා භාවිතා කිරීම උකහා ගැනීමේ ක්‍රියාවලිය ඉතාම දුර්වල මට්ටමක තමයි පහුගිය කාලේ පැවතිලා තියෙන්නේ. ඒ නිසා මෙවර ජාතික ජනබලවේගයේ මේ අයවැය හරහා යම් මුදල් වෙන් කිරීමක් කරලා තිබෙනවා. විශේෂයෙන් නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ හරහා එවැනි පර්යේෂණයන් තුලින් ලැබෙන ප්‍රතිඵල මේ රටේ අනාගත නීති පද්ධතියේ අභිවෘද්ධිය සඳහා භාවිතා කිරීමේ හැකියාව ලබා ගන්න. ඒ වගේම කරු සභාපතිතුමියනි, ලංකා ඉතිහාසයේ මෑත කාලීන ඉතිහාසයේ දිහා සලකා බැලුවොත් මුල් වතාවට දේශපාලන අතපෙවීම් වලින් තොර අධිකරණ පද්ධතියක් ජාතික ජනබලවේගය හරහා නිර්මාණය වෙමින් තියෙනවා කියන එක පේන්න තියෙනවා. මම විශේෂයෙන් මතක් කරනවා මේ සභාවේ ඉන්න අය දන්නවා 2012 වසරේ
තුමා, තව එක විනාඩියක් ඔබතුමාට තියෙන්නේ,
හෙල්පින් හම්බන්තොට නඩුව සම්බන්ධයෙන් හිටපු අග්‍රමේෂකාර සරත්යෙන් සිල්වා මහත්මයා කරපු ප්‍රකාශය. එදා මම අධිකරණයේ හරි තීන්දුව ගත්තනම් මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපතිවරු ධූරයට පත් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ මේ රටේ අධිකරණයට දේශපාලන අතපෙවීම් ඉතිහාසයේ පුරා දකින්න තිබුණා. මේ ජාතික ජනබලවේගයේ රජය හරහා මේ රටේ අධිකරණ පද්ධතිය දේශපාලන අතපෙවීම් වලින් තොර ස්වාධීන ආයතනයක් බවට පත් කරලා තිබෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම අවසාන කරනවා ගරු සභාපතිතුමනි, අවසාන වශයෙන් මේ රටේ ඉන්න විනිසුරුවරුන් යම් විනිසුරුවරුන් සම්බන්ධයෙන් යම් චෝදනා තිබෙනවා නම් අපි ජේසියකට ඉතාම ස්වාධීනත්වයක් ලබා දීලා තියෙනවා මේ රජය හරහා. ඒ වාට එරෙහිව අවශ්‍ය පියවර ගන්න ඒ සඳහා රජයක් විදිහට අපිට දෙන්න පුළුවන් සහය ලබා දෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමියනි,
අවසන් කරන්න,
මේ රටේ අධිකරණ පද්ධතියට අදාළව යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ඒ වගේම දැනට තියෙන පුරප්පාඩු පූර්ණය කරලා මේ ඩිජිටල් කරණය හරහා ගෙනහිල්ලා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ගෙනහැල්ලා සමස්ත අධිකරණ ශේෂ්ත්‍රය ස්වාධීන කාර්යක්ෂම නීතියේ ආධිපත්‍යයක් තියෙන අධිකරණ පද්ධතියක් නිර්මාණය කරලා නීතිගරුක පුරවැසියෙක් නිර්මාණය කිරීමේ කාර්යභාරය ජාතික ජනබලවේගයේ රජය හරහා ක්‍රියාත්මක කරනවා කියන ප්‍රකාශය කරමින් ලබා දුන් කාලයට ඉතාමත් ස්තුතිය ප්‍රකාශ කරමින් මම නියඩනවා.